Honorable Kabir Qasim.
Thank you, Honorable Deputy Speaker. විශේෂයෙන්ම අපනායන ආනායන ශේෂ්ත්‍රය පිළිබඳව මං අදහස් කීපයක් කෙටියෙන් කියන් කතා කරන්න බලාපොරොත්තු වුණා. නවරජයට වැඩ පෙන්නන්න පුළුවන් කියලා විපක්ෂයේ ඉන්න කාලේ දිගටම කතා කරපු අවස්ථාවේදී දැන් මේ කෙටි කාලය තුළ අපනායන ශේෂ්ත්‍රය සඳහා විශේෂයෙන්ම අපි අත්සන් කරපු වෙළෙඳ ගිවිසුම් සඳහා විශාල විරෝධයක් ඉදිරිපත් කෙරුවට අද ශ්‍රී ලංකාව සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු වෙළෙඳ ගිවිසුම ගැන කිසිම කතාවක් නැහැ. ඒකේ කෙලින්ම තියෙනවා අවස්ථාව ඕනෑම රටකට ඒක හරි නැත්තම් අවලංගු කරන්න. ඉතින් මේ රජයේ හිතුණා නම් එදා අත්සන් කරපු සිංගප්පූරුව වෙළෙඳ ගිවිසුම මේ රටට අහේනිකයි, මේ රටට ප්‍රශ්නයක් වෙනවා කියලා අද ඒක අවලංගු කරන්න තිබ්බා. ඒක නතර කරේ නැහැ. ඒ වගේම MCC ගිවිසුම පිළිබඳව පැහැදිලිව කිව්වා MCC ගිවිසුම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක ජන වරමක් ලබා ගැනීමට කොන්දේසියක් හැටියට දැම්මා. ඒකට ලැබුණු ඒ ජන වරම අනුව එහෙමනම් අද MCC ගිවිසුම නැවත සලකා බැලීමට කමිටු අධ්‍යාන එක හරිද කියලා මම මේ රජෙන් අහන්න කැමතියි. MCC ගිවිසුම හරිනම් මේ රජයේ මතය අනුව මේක අයින් කරන්න ඕනේ. අපෙත් මතයක් තිබුණා ඒ ගැන. එනිසා මේ MCC ගිවිසුම පිළිබඳව අපි මේ අවස්ථාවේදී කියන මේ රජයට ඒක අයින් කරන්න. ඒක නැවත සලකා බලන්න කමිටු දාන්න ඕනේ. කමිටුව කියනවා ජනතාවකෙන් විමසන්න කියලා. ජනතාවෙන් විමසන්න මොකද්ද තියෙන්නේ? මොකද ජනතාව ඒයි ඡන්ද ලක්ෂ 69ක්ද කොහෙද දුන්නේ එදා MCC ගිවිසුම අවලංගු කරන්න කියලා. එහෙනම් ආපහු ජනතාවගෙන් අහන්න ඕනේ. ඒ නිසා මේ රජයේ ප්‍රතිපත්තියක් නැතුව මේ මාස දෙකේම මහා ලොකු වැඩකාරයෝ කියලා කතා කරුවට මේ කෙටි කාලය තුළ අපනායනය කරලා තියෙන අලුතෙන් මොකද්ද? අපනායනය කරලා තියෙන අපේ දුක විතරයි.
ජනාධිපතිතුමා හොන්ඩබල් සියානි විජේ වික්‍රම ටුතජේ.
එනිසා අපි අලුතෙන් අපනායනය කරලා තියෙන අපේ දුක විතරයි කියලා මං කියන්නේ. ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කියනවා අපි දුක ගැන කියලා ණයක් ඉල්ලනවා. අගමැතිතුමා චීන තානාපතිතුමත් එක්ක කතා කරලා දුක කියලා එහෙන් ණයක් ඉල්ලනවා. අලුතෙන් වැඩක් කරලා නැහැ. මේකේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා නැහැ. ආනායනය කරලා තියෙන අලුතෙන් මොකද්ද? කොරෝනා වෛරස් එක. ඉතින් මේ දෙක විතරයි වෙලා තියෙන්නේ. මේක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. මම විශේෂයෙන්ම මේ අපනායන රෙගුලාසි යටතේ දාලා තිබ්බා අපි අපනායනය කිරීමෙන් පසුව විදේශ විනිමය නැවත රටට ගෙන්නා ගැනීම සඳහා එයට බිලක් ඉදිරිපත් කරුවාම දින 180ක් නැත්තම් මාස 6ක් ඇතුළේ මේ මුදල් ආපහු ගෙන යාමට කටයුතු කරන්නට සිදු වෙනවා කියලා මේ කොන්දේසියක් දාලා තියෙනවා මේ අලුත් පනත යටතේ. මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මැණික් කර්මාන්තේ කාලයක් යෙදී හිටපු එක්කෙනෙක් හැටියට, ඒ පවුල් පසුබිම තියෙන කෙනෙක් හැටියට සාමාන්‍යයෙන් මේ කර්මාන්තයට සමහර කර්මාන්තවල අපනායනය කිරීම සහ විශේෂයෙන්ම ප්‍රදර්ශනවලට විදේශ රටවල්වලට ගියාම ඒ මැණික් උපදාපු ගල් මාස ගාණක් එහෙ තියාගෙන විවිධ බයර්ලාට පෙන්නලා කාලයක් ක්‍රෙඩිට් ලයින් එකක් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා දවස් 180 දාන එක මම හිතන්නේ ඒ තරම් සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද තායිලන්තයේ ගත්තම විශේෂයෙන්ම මැණික් කර්මාන්තය පදනම් කරලා දියුණු වෙච්ච රටක් හැටියට තමන්ට සාමාන්‍යයෙන් කෙනෙකුට ඩොලර් ලක්ෂ 2ක අපනායනයක් කෙරුවම අසීමිත කාලයකට ඒ ප්‍රතිපාදන එයාලට පිටරටින් ගෙන්නන්න කාලය දෙනවා. මොකද සාමාන්‍යයෙන් මැණික් කර්මාන්තය එදිලා ඉන්න එක්කෙනෙක් සාමාන්‍යයෙන් එයාට මුදල් ලැබුණු ගමන් එයා ඒක පිටරට තියාගන්නේ නැහැ. එයා පුළුවන් තරම් බලන්නේ ලංකාවට මුදල් ටික ගේන්න. ඒ නිසා මේ ගැන සලකා බලන්න කියලා රජයට මම විශේෂම අවධාරණය කරන්න කැමතියි. මම ඊට වඩා අද වැදගත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වුණා. මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව පහුගිය කාලේ මට විවිධ අය මම දැක්කා පහුගිය දිනවල්වල සමාජ මාධ්‍යයේ එක එක විදිහට එක එක දේවල් කියනවා. මුද්‍රිත මාධ්‍යයේ, විද්‍යුත් මාධ්‍යයේ සමහර අය තරුණ නොදන්නවා මේක කතා කරනවා. ඒ නිසා අද මේ වගේ වෛරක්කාරයෝ, දේශපාලන පෙරේතයෝ, ඒ වගේම නුහුගත් අවජාතක පිරිසක් මේ වගේ තොරතුරු දන්නේ නැතුව කතා කරන අයට මං කැමති අද මේ ගැන විශේෂයෙන්ම ඒ මෙම විවිධ පාර්ශව කරන චෝදනා සඳහා මම අද මේකේ සත්‍ය හෙළි කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම සීමිත කාලයක් තියෙන නිසා ඒ නිසා මගේ මේ චෝදනාවලට උත්තර පදනම් කරන්නේ 2017 පෙබ්‍රවාරි මාසේ 8 වෙනි දින මම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා හැටියට කැබිනට් පත්‍රිකාවක් එදා මම ඉදිරිපත් කරා. ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රසිද්ධ පත්‍රිකාවක්. ඒක හැමෝටම අද බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒක විවිධ තැන්වල කතා කරපු එකක්. ඒකේ සියලුම කරුණු තියෙනවා. මොකද මේ නිසා එක එක දන්නේ නැති මිනිස්සුන්ට මොලේ නැති, මේ මොලේ පෑදිලා නැති මිනිස්සුන්ට මං කියන්නේ කියවන්න දන්නේ නැත්තම් කාට හරි කියලා කියවන්න. ඒ නිසා එදා මගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට හිටියේ රාන් වික්‍රමරත්න ඇමතුමා. එතුමා හිටියා නම් එතුමා සාක්ෂි දරයි අපි ඒ ඉදිරිපත් කරපු තර්ක පිළිබඳව. මම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලේ එතුමා ජනාධිපතියට ඉද්දී දීර්ඝ කාලීන බදු පදනම මත A350-900 ගුවන් යාන 4ක් කල්බදු ක්‍රමයට 2013 වසරේ ගිවිසුමකට එළඹුණා. ඒක 2016 සිට 2020 දක්වා තමයි ඒකේ ඩිලිවරි පීරියඩ් එක. ඒතොර 2013 තමයි ඒ ගිවිසුමට ගියේ. එතකොට ඒක ගිවිසුම අනුමත කරගත්තේ ඒ බෝඩ් රැස්වීම තිබ්බේ එහෙම පසුබිම දන්නවා. ඒක මම විස්තර කියන්න යන්නේ. ඒක කතානායකතුමා එතුමාගේ සහෝදරයාගේ ගෙදර තමයි බෝඩ් රැස්වීමක් තිබ්බේ අනුමත කරේ. ඒ අනුමත කරනකොට ඒකේ තමයි VIP කිට් දහපු ගුවන් යාන දෙකක් ඩොලර් මිලියන 15ක් ඒකට වියදම් වුණා. නාන කාමර ශාලාවල් ඒගොල්ලන්ට සැප විඳින ඒ VIP කිට් දාපු ගුවන් යාන දෙකක් ඩොලර් මිලියන 15කට ඒකත් එක්ක ඕඩර් කරා. හැබැයි 2015 එක්සත් ජාතික පක්ෂ රජය ආවට පසුව අපි ශ්‍රී ලංකන් එක ලාභදායි ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට තල්ලු කරන්න අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණා ඒවා සඳහා හොයා බලන්න කියලා. එතකොට එවකට මම නෙවෙයි ඇමති. මම එතකොට වෙන අමාත්‍යංශයක් දරාගෙන හිටියේ. එතකොට මෙම ගුවන් යානා ගුවන් ගමන් සඳහා එක් කිරීමෙන් ශ්‍රී ලංකන් එකට වසරකට විශාල පාඩුවක් සහ ඒ පාඩුව එකතු කරුවම විශාල මුදලක් යයි කියලා අපි ඒක වාර්තාව සොයා බැලුවා. අපි අපේ ඒ විශේෂඥයන් නැති නිසා අපි විදේශ විශේෂඥයන් කීප දෙනෙක් එකතු කරා. 2015 නොවැම්බර් මාසේ මම ඇමති වුණාට පසුව ස්කයිවර්ක්ස් සහ නයිරාස් කියන විශේෂ සමාගම් දෙකක උපදෙස් අරගෙන අපි හොයාගත්ත මේ ගුවන් යානා A350-900 අපි ගත්තනම් එහෙම අපිට පාඩු වෙයිද ඒක හොඳද කියලා ඒගොල්ලෝ පෙන්වලා දුන්නා. ඒ ටික ගත්තනම් තව ඩොලර් මිලියන 1397ක් ඩොලර් මිලියන 1397ක පාඩුවක් මේ රටට විඳින්න වෙයි කියලා. ඒ නිසා අපි ඒ පාඩුව අවම කිරීම හෝ නැවතීම සඳහා එම ගුවන් යානා ලබා ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා හෝ ඒවා සබ්ලීස් කරන්න අපි උපදෙස් දුන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට මේ ගැන හොයා බලන්න කියලා. මම සමහර අය කියන මේ ගැන බැලුවේ නැහැ, මොකුත් කරේ නැහැ කියලා. නොවැම්බර් 2015 තමයි මම මේ උපදෙස් දුන්නේ මේ විශේෂ විදේශ සමාගමකට මේ ගැන අපට හරි වார்த்தාවක් විගණන වார்த்தාවක් දෙන්න කියලා. මම ඒ වගේම මේ ටික කතා කරුවා විතරක් නෙවෙයි මේ කල්බදු ගිවිසුම ප්‍රගතිය පිළිබඳව ආර්ථික කළමනාකරණ කමිටුවට ඒ විස්තරාත්මක වார்த்தාවක් ඉදිරිපත් කරා. ඒ දවස්වල අපි තිබුණේ ආර්ථික කළමනාකරණ කමිටුව CCEM එක. ඒ අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා එම කමිටුව අපට ඒ වෙලාවේදී උපදෙස් දුන්නේ ඩොලර් මිලියන 75යි 85යි අතර මුදලක් සාකච්ඡා කරන්න. ඒ මුදලේ සීමාව තුළ ශ්‍රී ලංකන් සමාගමට බලය පැවරුවා. පුළුවන් නම් ඒක අවලංගු කරන්න ඒ වන්දියක් ගෙවන්න උනා නම් ඩොලර් මිලියන 85කට අඩු ගාණක් කතා කරන්න කියලා. දැන් ඒ වෙනකොට මම නිකන් හිටියේ නැහැ. මම මේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා හැටියට මේකට අවශ්‍ය නඩු දැමීම සඳහා මොකද කරන්න ඕන කියලා උපදෙස් දුන්නා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට. ඒ වගේම වැලියමුණ මහතාගේ රිපෝට් එකක් තිබුණා. වැලියමුණ වාර්තාව. ඒකේ කෙලින්ම චෝදනා කරලා තිබුණා පහුගිය රජයේ තියෙන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. ඒ ටික ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා FCID එකට දුන්නා. ඒකට ක්‍රියාමාර්ග ගන්න කියලා. මම පොලිසිය ඇමති නෙවෙයි, මට FCID එක ක්‍රියාත්මක කරන්න බෑ. මං ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්තා. ඒ වගේම කපිල චන්ද්‍රසේන කියන ඒ විධායක නිලධාරියා මම්පත් කරපු කෙනෙක් නෙවෙයි, ඒ හිටියේ පහුගිය ආණ්ඩුවේ ඒගොල්ලෝ පත් කරපු එක්කිනා. අපේ ආණ්ඩුවේ යටතේ හිටපු සභාපති අජිත් ඩායස් මහතා, ඒ වගේම අපේ විධායක නිලධාරි සුරේන් රත්වත්තේ මහතා මම්පත් කරේ නැහැ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසි කෙනෙක් මම පත් කරේ නැහැ. ඒ මම ඇමති වෙනකොට ඒගොල්ලෝ පත් වෙලා හිටියේ. ඒ නිසා මට ඒගොල්ලෝ පාලනය කරන්න අවස්ථාව තිබුණේ නැහැ. ඒ නිසා කවුරු හරි මට චෝදනාවක් කරනවා නම් මේවා දැනගෙන කතා කරන්න ඕනේ. මගෙන් අහුවා නම් මගේ කැබිනට් පත්‍රිකාවේ හැම එකක්ම තියෙනවා. ඒක කියෙව්වා නම් මේකේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. මම ඒක විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමියනි මම මේ පාර්ලිමේන්තුවේ 10 වරක් විතර කතා කරලා තියෙනවා මේ ගැන තොරතුරු හෙලි කරලා. ආණ්ඩුවේ ඉන්නකොට මම කතා කරා මේ ගැන බය නැතුව. මම එතකොට ඒ වෙලාවේ කතා කරා මට ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක කියලා තියෙන මම මුකුත් කරේ නැහැ කියලා. මම ඒ දවස්වල මෙතෙන්ට කොළත් එක්ක ගෙනල්ලා කිව්වම වැරදි සිද්ධ වෙලා තියෙනවා කියලා එක මිනිහෙක් මී කිව්වේ නැහැ. මම බය වුණේ නැහැ ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් එක හඬකින් මට කතා කරන්න අයිය තියෙනවා. මේ මෙයාගේ කාලෙන් ගන්න මගේ කාලෙන් නෙවෙයි.
ගරු දහස් විජයසේකර මන්ත්‍රී
මේ දැන් ඔබතුමා අපි දන්නවා ඔබතුමා මේ බොහොම අවංකව වැඩ කරපු කෙනෙක්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාට වගකීමක් නැහැයි කියලා කිව්වා මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කිරීම ඒව ගැන. ඒතර කවුද මේ අය පත් කරේ? කවුද මේ අයට වගකීම් බාර දුන්නේ? අනිත් එක තමයි මේ ඩොලර් මිලියන 98කට මේ අඩු කිරීම සම්බන්ධව යන්නේ ඒ කාලේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ කන්සල්ටන්ට් නැත්නම් උපදේශකයා තමයි යන්නේ මේ ඩීල් එක කතා කරන්න. ඒතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් කොහෙද හිටියේ? ඔබතුමාට වකිමත්
මම ඔබතුමා කාලය අවසානයි
ඇමතුමා අහපු ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් නැවත මම කියනවා. මගේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ඒ හැම එකකටම. ඒ ගිවිසුම අවලංගු කරන්නේ ඇයි? ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි සඳහා ඒකේ ක්‍රමවේදය පිළිබඳව තියෙන ගැටලුව මම සඳහන්
කරනවා. ඒ විතරක් නෙවෙයි කාලයක් තියෙන්නේ
මන්ත්‍රීතුමේ මට
විනාඩියක් කාලයක්
නෑ මට තව කල් තියෙනවා අපේ කණ්ඩායමෙන් කල් ගන්න අඩු කරන්න.
කාගේද කාලය?
අපේ කීප දෙනෙක් අද ඇවිල්ලා නැහැ තාම කතිකයෝ. කීප දෙනෙක් ඒක අඩු කරන්න කියලා මං සංවිධායකතුමාට කියන්නම්. ඒක කමන්නේ
නෑ.
මේ එනිසා මං ඉක්මනට කියන්නම් මම ජනාධිපති කොමිසමට ගියා. මම මේ ජනාධිපති කොමිසමට ගිහිල්ලා මේ ගැන සාක්ෂි දුන්නා. මං සාක්ෂි දීලා පෙන්නුවා දයසිරි දයසිරි ක්‍රමැතුමා. මම ජනාධිපති කොමිසමට ගිහිල්ලා සාක්ෂි දීලා පෙන්නුවා මේ ගුවන් යානා ගන්නකොට මෙන්න මේකේ තොරතුරු සහිත මේකේ තියෙන හැම විස්තරයක්ම. මේක අඩුවට අඩු බදු ගාස්තුවකට ගන්න පුළුවන් ගුවන් යානා හයක් වැඩි ගාණක් ගෙවලා අරන් තියෙනවා කියලා ජනාධිපති කොමිසමට සාක්ෂිත් එක්ක දුන්නා. එතකොට මේ වෙලාවේදී කවුද පාලන බලයේ හිටියේ? කවුද විධායක නිලධාරියා? කවුද ඇමතිවරයා? ඒ ඔක්කොම මං කියලා දුන්නා. ඉතින් ඊට වඩා මං මොකක් කරන්නද? මම හොරු අල්ලන ඇමති නෙවෙයි. නමුත් හොරු අල්ලන්න අවශ්‍ය තොරතුරු ටික මං කියන්න පුළුවන් හැමතැනම. මං කියලා තියෙන එකම විශේෂම කියන්න කැමති. මම ඒ නිසා මට චෝදනා කරන අයට මං කියන්න ඕනේ මං නීතිපති දෙපාර්තමේන්තුවට පවා දැනුවත් කරා මේ අවලංගු කිරීමේ ක්‍රමවේදය සඳහා නීති උපදෙස් ගන්න කියලා. ඒ උපදෙස් මත තමයි අපි ක්‍රියා කරේ. ඒ වගේම ඒකට ලිඛිත සාක්ෂි තියෙනවා. මුදල් අමාත්‍යාංශයට මගේ අමාත්‍යාංශයෙන් මං දැනුවත් කරා අපිට මේ ගිවිසුම අවලංගු කරන්න නම් IMF එකෙන් යම් යම් කොන්දේසි මත එතනින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා ඒකෙන් උපදෙස් දෙන්න කියලා මුදල් අමාත්‍යාංශනුත් ඒ උපදෙස් ගත්තා. ඒන අනුව ඒ උපදෙස් මත තමයි අපි ඒ මුදල් අමාත්‍යාංශත් එකතු එකඟ නම් තමයි CCM එකේ ශ්‍රී ලංකාන් එකට උපදෙස් දුන්නේ ඉදිරියට යන්න කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකන් එකට කටයුතු කරන්න කිව්වේ. නමුත් ශ්‍රී ලංකන් එක එයා කැප් සමාගමත් එක්ක කතා කරනකොට ඩොලර් මිලියන 154ක වන්දියක් ගෙවන්න කියලා කිව්වම අපි කිව්වා එහෙම කරන්න බෑ ඒක අඩු කරන්න කියලා. එතකොට ඩොලර් මිලියන 98කට අඩු කරලා තියෙනවා කියලා අපිට වාර්තා කෙරුවාම මම නම් දැඩි ස්ථාවරයක හිටියා ඒක ඩොලර් මිලියන 85කට අඩු ගාණක් විය යුතුයි කියලා. ඒක මගේ මතය මගේ ස්ථාවරය. ඇමතිවරයා හැටියට මම තදින්ම ඒ ස්ථාවරයේ හිටියා. ඉතින් මේ කාරණය සම්බන්ධව වඩා වැදගත් වූ පූර්ව කල්බදු අහෝසි කිරීමේ පිටපතක් ඉල්ලීම් ගණනාවකින් අනතුරුව මගේ අමාත්‍යාංශයෙන් මාස 3ක් කාලෙන් පසුව තමයි අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකන් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒක ලබා දෙන්නේ. ඒක ප්‍රමාද කරනවා. මොකද ශ්‍රී ලංකන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය බොහොම හිතුවක්කාර විදියට කටයුතු කරේ ඒ කාලේ. ඇමතිවරයා හැටියට මං ඉල්ලන මට මගේ ඩොකියුමන්ට් ටික මට දුන්නේ නැහැ. මාව අසරණ කරා. නමුත් මම ඒගොල්ලෝ පත් කරේ නැහැ. මට ඒක කරන්න දෙයක් තිබුණේ නැහැ. හරි, මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සහ පූර්ව කල්බදු අහෝසි කිරීමේ අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තයි විමසීමෙන් 2016 10 වෙනි මාසේ 20 වෙනි දින රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ මගේ ලේකම්වරයා විසින් යවු ලිපියට පසුව අදාළ කිවිසුමට එළඹ සිටියේදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2016 10 වෙනි මාසේ 28 දින තමයි ඊත කිවිසුමට එළඹීම සඳහා අනුමැතිය පතමින් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය නොව වෙනත් අමාත්‍යංශයක් කරා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නේ. ඒක තමයි යථාර්ථය. එනිසා CCM එක නැත්තම් ආර්ථික කළමනාකරණ කමිටුව එක සහ අමාත්‍ය මණ්ඩලයට මීට පෙර ඉදිරිපත් කර තිබූ සියලු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ රේකී අමාත්‍යංශ වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ හරහා නොව කියන එක මම තරයේ අවධාරණයෙන් සහ වගකීමෙන් පවසන්න කැමැති. ආයතනවල මේ සිදුවන දූෂණ අක්‍රමිකතා පෙන්වා දෙමින් නිතරම කතා කරන්නට ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඒ මතයේ ඉන්න මට සමහර අය එක එක චෝදනා ඇඟිලි දික් කරලා කරනකොට මං කියන්න කැමති අයට පළමුවෙන්ම ඔබට අර කැබිනට් පත්‍රිකාව කියවන්න. මම ගත්ත ක්‍රියාමාර්ග හොඳට හොයලා බලන්න. එනිසා මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේක රටට පාඩුවක් වෙලා තියෙනවා මේ ගුවන් යාන ගැනීමේදී. මේක අවලංගු කරන්න නැතුව වෙන විකල්පයක් තිබුණා. අපේ රජය ගත්තේ හරි තීන්දුව. මේක අවලංගු කරන්න තිබුණා. නැත්තම් ඩොලර් මිලියන 1397ක පාඩුවක් සිදු වෙනවා. අර හොරෙන් කොමිෂන් ගහන්න. එතකොට ඒක නවත්තලා තමයි අපි අවලංගු කරන්නේ. නමුත් ඒ අවලංගු කිරීමේ ක්‍රමවේදය තුළ මට යම් කිසි ප්‍රශ්නයක් තිබුණා. ඒක මම පැහැදිලිව මගේ කැබිනට් පත්‍රිකාවේ මම ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව මම ජනාධිපති කොමිෂමට ගිහිල්ලා මේ අවශ්‍ය ලිපිත් එක්ක මම සාක්ෂි දීලා තියෙනවා. එම නිසා කාටත් මට ඇඟිල්ල දික් කරන්න බෑ. තවත් ඕනනම් කරුණු හොයාගන්න මට අවිලා කතා කරන්න කියන්න. එනිසා අවසන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අප විසින් කරන ලද අකුසල කර්මයන් හෙවත් වැරදි ක්‍රියාවල ප්‍රතිඵල ගොනා පසුපස ඇදෙන කරත්තයසේ තමා පසුපසින් එන බව සිහියේ තබා ගත යුතු බව මාගේ ඊර්ෂ්‍යාකාරයන්ටයි මඩගසන්නන්ටයි වැරදි කරපු අයටයි මම අවධාරණය කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු දයාසිරි ජයසේකර ඇමතුමා.
නෑ වැඩි. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ විශේෂයෙන් මේ ආර්ථිකය ගැන තිබෙන කාරණා පිළිබඳ කාරණා ගණනාවක් කතා කරන ලැබීම ගැන. විශේෂයෙන් අපි මට කලින් කතා කරපු අපේ කබිරසිම් ඇමතුමාගේ කතාවේ ඒක මතුනේ. මොකද මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගැන විශාල ප්‍රශ්න ගණනාවක් දැන් ඇතිවෙමින් තිබෙන තත්ත්වයක් තියෙනවා. ලංකාවේ සමහර ඩීල් වලින් හම්බ කරන්න පුළුවන් තියෙන පෞගිය ආණ්ඩුවක් කරපු ඒවා නතර කිරීමෙනුත් සමහර කට්ටිය චෝදනා කරනවානේ. පෞගිය ආණ්ඩුවෙන් කරපු ඒවා තුල ඩීල් එකක් දැම්මයි කියලා. දැන් ඒ වගේම ඩීල් නතර කිරීම තුලත් ඒකෙත් සමහර අයට වායිසරසෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. මේක හැබැයි අවසාන පාඩුව ලබන්නේ කවුද? මේ රටේ ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු. පල්ලෙයා ඉන්න කුමරකොටන මිනිහා උඩින් යන ප්ලේන් එක දිහා බලන් ඉඳලා හැබැයි මේ මිනිහත් සල්ලි ගෙවන්න ඕනේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ පාඩුවට. සමහර කට්ටිය කියනවා එයාබස් ගේන්න කොමිස් ගත්තා කියලා. හැබැයි ඒ වගේම අනිත් පැත්තේ තියෙන ප්‍රශ්නේ තමයි එයාබස් ඩීල් එක කැන්සල් කිරීම තුලත් කොමිස් ගිහිල්ලා තියෙනවා. දැන් අපේ විෂය භාර අමාත්‍යතුමාම කියන කාරණේ විශේෂයෙන් අපේ කබිරසිම් ඇමතුමා, මම එතුමා බොහොම ගරු කරන කෙනෙක්, මේ හොරකමට සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. මොකද හේතුව එතුමාට හොරකම් කරන්න උවමනාවක් නැහැ. එතුමාට හොඳ ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක්. මට මතකයි කැබිනට් මණ්ඩලයේ අපි ඉන්නකොට මේවා ගැන කතා කරනකොට මේ ඩොලර් මිලියන 134ක් එතුමාම කිව්වා. ඩොලර් මිලියන 134කට වන්දි ගෙවන්න තිබිච්ච එක නැත්තම් ඒ ගනුදෙනු අවසන් කරන්න ගෙවන්න තිබිච්ච ප්‍රමාණය එතුමා කියනවා ඩොලර් මිලියන 85ක් දක්වා අඩු කරන්න තිබුණයි කියලා එතුමා කියන කාරණේ අනුව. ඒ කියන්නේ මේ විෂය භාර අමාත්‍යතුමාගේ අදහස. ඩොලර් මිලියන 85කට අඩු කරන්න තිබිච්ච එක තමයි ඩොලර් මිලියන 98කට මේ ඩීල් එක ක්ලෝස් කරලා තියෙන්නේ. එතකොට එතරම් තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 134යි ගෙවන්න තිබිච්ච ගාන යෝජනාව. කවුරු හරි කට්ටියක් ගියා ඩොලර් මිලියන 98කට මේක අඩු කරගත්තා. හැබැයි විෂය භාර අමාත්‍යතුමා කියනවා ඩොලර් මිලියන 85කට මේක ගේන්න තිබුණා. එතුමා ධර්ම මතය අනුව. හැබැයි ඒක කරන්න දුන්නේ නැහැ. එතකොට ඒක කරන්න නොතිබීම තුළ ඩොලර් මිලියන 13ක් ලංකාවේ රජයට කොහෙන් හරි පාඩුවලා තියෙනවා. දැන් විෂය භාර අමාත්‍යතුමා හිටියා නම් විෂය භාර අමාත්‍යතුමාට බලය තිබුණා නම් එතුමා කියන හැටියට එතුමා කියන්නේ මේවා මම පත් කරපු කට්ටිය නෙමෙයි මේ ආලංකාරයේ හිටියේ. මේ රත්වත් වෙලා කාර්ය මේ පත් කරපු කට්ටිය අපි නෙමෙයි පත් කරුවේ. හැබැයි මට ඒගොල්ලන් ගැන කිසි බලවේග බලයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මම මේකට වග් කියන්නේ නැහැ. මෙතන මට හොඳට මතකයි කැබිනට් පත්‍රිකා 7-8ක් දැම්මා මේ ගැන එතුමගේ මතය කියලා. හැබැයි අන්තිමට මොකද වුනේ? ඩොලර් මිලියන 85ට අඩු කරන්න තිබුණයි කියලා එතුමා කියන කාරණය එතුමා අඩු කරන්න පුළුවන් කියලා විෂය භාර ඇමතුමා කියනකොට විෂය භාර ඇමතුමාට පිටින් තමයි ඇමතිවරයෙක් වැඩ කළා තියෙනවා මේක ඩොලර් මිලියන 98කට අඩු කරගන්න. ඉතින් හොඳයිනේ. මොකද ඩොලර් මිලියන 134 ගෙව්වේ නැහැ. අපි ගෙව්වේ ඩොලර් මිලියන 98යි කියලා සන්තෝෂයෙන් කියන්න පුළුවන්. රටට කියන්න පුළුවන් 134ක් ගෙවන්න තිබුණා. අපි මේක 98ට අඩු කරගත්තා. ඉතින් වාසීනේ රටට. හැබැයි විෂය භාර ඇමතුමා කියන නෑ නෑ. 98 නෙමෙයි 85ට මේක අඩු කරගන්න තිබුණා. මට හරියට බලේ තිබුණා. ඩොලර් මිලියන 13ක් පාඩු වෙලා තියෙනවා. ඩොලර් මිලියන 13ක් කියන්නේ කීයද? රුපියල් 180ෙන් වැඩි කරපුවාම ඩොලර් මිලියන 13ක් කියන්නේ රුපියල් මිලියන 2340ක්. නැත්තම් කෝටි 234ක්. මේ කෝටි 234ට වග් කියන්නේ කවුද? මේ කෝටි 234ෙන් මේකව කිවිසුම අවලංගු කර ගැනීම සඳහා ඩොලර් මිලියන කීයක් කාගේ කාගේ හරි සාක්කුව වලට ගියාද නැද්ද? එතන විෂය භාර ඇමතුමා මේකට වග් කියන්නේ නැත්නම් එතුමා කියනවා මට මේක මම අදාල නැහැ මම මේක දන්නේත් නැහැ මොකුත් මම මේකට කියලා දින ඇති වෙනකල් මම නෙමෙයි මේකට සම්බන්ධ කියලා කාටද එනම් මේක ගියේ අපිට තියෙන ප්‍රශ්නන්නේ ඒක මේ රටේ ජනතාවට ඩොලර් මිලියන 2340ක් නැත්නම් කෝටි 234ක් අහිමි කරපු නායකයෝ කවුද කවුද මේකට තීන්දුව ගත්තේ කවුද මේකට මේවා අඩු කරගන්න ගියේ කවුද මං අහන්නේ මෙන්න මේවා තමයි දැන් හොයන්න ඕනේ අත වශයෙන් මේක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අද ශ්‍රී ලංකන් එයාලයින් එකේ පාඩු ලාභ පිළිබඳ කතා කරනකොට ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙනවා මේ කාරණේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඒ පැත්තෙන් ගන්න අපේ මයින් ගත්තා වගේ.
දරු කබීර් හසින් මන්තිතුමා.
මම මගේ කරුණු ඉදිරිපත් කරනකොට වැරදි වැටහීමක් යන්න හොඳ නැහැ. එකක් තමයි ඒ ගිවිසුම අවලංගු කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ තීරණය හරි. මොකද ඒ ගුවන් යාන ගැනීම වැරදි තීරණයක් නෑ. ඒ 350-900 ගුවන් යාන අපට ගැලපෙන්නේ නෑ. නමුත් ඕක ගත්තේ කොහෙද ගෙදරක ඉඳගෙන තමයි ඒවකට ඒ ආණ්ඩුව තේ තීන්දුව ගත්තේ. ඒක වැරදි. දෙක මං කියන්නේ එතනදී ඒ ගත්ත ක්‍රමේසා ඒකට කරලා තියෙන ගනුදෙනුවේ පාඩුව මේ රටට දරන්න බැරි පාඩුවක් සිදු වෙලා ඇති. ඒ නිසා
කතාවක් ආයේ දිගට
කරගෙන ඉඳ දෙන්න බෑ. ගාන මගේ මතය
අවසන් කරන්න.
ගානක් වුණා. නමුත් ඒක
ඒගොල්ලෝ අවසන්
කරන්න ගෙවපු ගාන.
හරි. නෑ ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ අදාළ විෂය භාර ඇමතුමාම කියනවා නම් මේ කාර්යය මට එච්චරයි අහන්න තිබුණේ. මට අහන්න තිබුණේ කරු මුලාසන මන්ත්‍රීතුමියනි ඩොලර් මිලියන 134ක් ගෙවන්න තිබිච්ච එක 98ට අඩු කර ගැනීම නිසා ගුණ වාසිය ගැන කතා කරනවා වගේ මේ 85ට අඩු කිරීම නිසා අඩු කරන්න ඕනේ කියලා විෂය භාර ඇමතුමා කියනවා නම් ආයි තව මොනවද කතා කරන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ කාරණා තමයි අපි අද මතු කළ ගත යුතු කාරණා බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අද කියන්න කැමතියි අද විශේෂයෙන් මේ වැඩපිළිවෙල තුල අද අධිකාරී ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම පිළිබඳව ඒ අදාළ කරන ව්‍යාපෘති නැත්නම් වැඩපිළිවෙල රාශියක් යටතේ අපි දකිනවා. ඒකම විශාල කෙටි කාලයක් ඇතුළත මේ ආර්ථිකයේ හැකියාව තිබිච්චකින් යම් කිසි විදිහකට ගොඩ ගන්න වැඩපිළිවෙලක් එතුමා යෝජනා කරලා තියෙනවා. කාරණා කීපයක්. එකක් තමයි විශේෂයෙන්ම රැකියා විරේතභාවය තුරන් කිරීම. ඊළඟට විශේෂයෙන්ම රැකියා ලබා දීම. ඒකට රැකිරක්ෂා ලබා දීමේ වැඩපිළිවෙල. ඒ වගේම පවුල ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ මම කියන්න කැමතියි මේ රටේ ආර්ථිකයේ හැකිල්ල තිබිච්ච නැත්නම් කඩාවැටිලා තිබිච්ච තත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන යම් උත්තේජනයක් නැත්නම් ආර්ථිකයේ බල ගැනීමක් නැත්නම් ආර්ථිකය පණ ගැනීමේ ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය තුළ අද ස්ථාපිත කරලා තියෙනවා. දැන් මේ ආර්ථික සේවා ගාස්තුව සම්පූර්ණයෙන් අයින් කළා තියෙනවා ජනවාරි පළවෙනිද සිට. මේ ඒකට අදාළ වන ගැසට් පත්‍රය ඇවිල්ලා තියෙනවා. ඊළඟට ජාතියේ ගොඩනැගීමේ බදු දෙසැම්බර් මාස පළවෙනිද ඉඳලා මේ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිද්ධ කළා තියෙනවා. වැඩ් බදු සම්පූර්ණයෙන් 100%ට දක්වා අඩු කළා තියෙනවා. ඒ වගේම මේ වගේ විශාල බදු ප්‍රමාණයක් උපයන විට ගෙවීම මේ වගේ බදු ප්‍රමාණය සම්පූර්ණයෙන් අහෝසි කළා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය තුළ අද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මොකද්ද? ඇත්ත වශයෙන් අපි මේ ස්ටිමියුලේට් පැකේජ් කියන එකෙන් නැත්තම් අපි මේ සහන පැකේජ් නැත්තම් ආර්ථිකය බලගැන්වීමේ පැකේජය ඉදික ඉදිරිපත් කරේ ඇයි? පහුගිය කාල වකවාණු වෙනකොට අපි දැක්ක අවසාන කාල වකවාණු වෙනකොට මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුලින් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල තුල රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක් වුණා. රටේ ආර්ථිකය එකදෙන පල්ලෙන දනකට පත් වෙලා තිබුණා. සා රටේ ඉන්න ව්‍යාපාරිකයෝ ආයෝජනය කරේ නැහැ. ඔවුන් බය වෙලා හිටියා. මොකද ඔවුන්ට අවශ්‍යලා තිබුණා කෙටි කාලීනව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න. රාජ්‍ය ආදායම් වැඩි කරගත්ත වගේ ප්‍රශ්නේ දින අනිත් පැත්තට රාජ්‍ය ආදායම
දෙක කාලයක් තියෙන ගරු ඇමතුමා.
මට අපේ තිලංග සුමති බලමැතිතුමා කතා කරන්න නැහැ මට මේ වෙලාව ගන්න කියලා කිව්වා. මට ඔබතුමාගෙන් මං ඉල්ලන වෙලාව. ඒ නිසා මං හිතන්නේ මේ ක්‍රියාදාමය තමයි අපේ එතුමන්ලා කල්පනා කරේ එක්සත් ජාතික පක්ෂ රජයේ විදිහට ඒගොල්ලෝ කල්පනා කරා රාජ්‍ය ආදායම් වැඩි කරන්න ඕන. රාජ්‍ය ආදායම් වැඩි කරන්නේ කොහොමද? රාජ්‍ය ආදායම් වැඩි කරන්නේ විශාල බදු ප්‍රමාණයක් රජයේ ඉන්න රටේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් කුඩා මිනිහගෙන් ඍජුව වක්‍රබදු ලෙස ලබා ගැනීම තුල. එතන විශාල අර්බුදයක් එනවා. මොකද ආනේ නැත්තම් තමන් යම් ව්‍යාපාරයක් පටන් ගන්න හිටපු කෙනෙක් පටන් ගන්නේ නැහැ. අද අපිට කතා කරනකොට ව්‍යාපාරිකයෝ ශේෂ්ත්‍රේ කර්මාන්ත අමතිරුවේ ඉදිරියේ මම හැම කෙනෙක්ම කතා කරන මේ දවස්වල ඕන් කියන්නේ ඉතාලම හොඳයි මේක. මොකද හේතුව දැන් අපිට බය නැහැ. ගිහිල්ලා අපි ගිහිල්ලා අලුත් account එකක් හැදුවොත් කීයක් හරි ගන්න. මේ account එකෙන් සල්ලි ටික අරපැතර ගෙනියනකොට සල්ලි ගන්නවා වෙනද tax එකක් ගන්නවා. අපිට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න බයයි. මේ වගේ තත්ත්වයක් තිබුණේ. සාමාන්‍යයෙන් අපි UNP ආණ්ඩුවක් කිව්වම අපි හිතන්නේ ආර්ථිකය ශක්තිමත් කරන ආණ්ඩුවක් නේ. එහෙම ඉතිහාසෙ තිබුණේ. නමුත් මොකද වුනේ? සම්පූර්ණයෙන් මේක විනාශ වෙලා ගියා. ඒ නිසා පිළිම විශාල වශයෙන් ණය පිළිබඳ තත්ත්වයක් තිබුණා. අනේ මට වෙලාවක් නැතුව යනවා. මට මේ ණය පිළිබඳ විශාල අර්බුදයක් තිබුණා. මොකද එයාට විශාල වශයෙන් ගිවන්න තිබුණා. ඔබතුමාට මතක ඇති අපේ කබේසෙන් මෙතුමත් හොඳ ආර්ථික වශයෙන් තාම හොඳ ඉකොනොමිස් කෙනෙක්. නමුත් පස්සේ තියෙන්නේ මේ ඔබතුමාට දකින්න ඇති අපි පහුගිය කාලේ වාහන දාස් ගන්න ගත්තා. ලීසින් වලට ගත්තා දස දාස් ගන්නක් වාහන තිබුණා. මේ මේ හැම තැනකම ඒ ළඟ තියෙන යාච් වල. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද ක්‍රමානුකූලව ඒ ලීසින් වාහන ටික නැවත ආපහු සමාජයට මුදා හැරිමින් තිබෙනවා. ඇයි මේ? මේ අර හිර වෙලා තිබිච්ච එක සම්පූර්ණයෙන් දැන් නතර වෙලා ක්‍රමානුකූලව ආපහු ආර්ථිකය ක්‍රමානුකූලව නැගිටින්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම මේකෙදී අපි විශේෂ කණ්ඩායම් වලට සහන වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒක තමයි කිටි කාලීන ආර්ථික ක්‍රියාවලියක් තුලින් නැවත ආර්ථිකය පණ ගැන්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක ඉදිරියට ගෙනිලා තියෙන විශේෂයෙන්ම අපේ අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා විදිහට මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තිබෙන්නේ අන්නේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි විශේෂයෙන් රැකියා විරහිතභාවය අඩු කිරීම සඳහා. දැන් අපි ලක්ෂයක ප්‍රමාණයකට රැකී රක්ෂා ලබා දීමේ ක්‍රියාවලිය. දැන් මේකෙන් මොකද වෙන්නේ? අද මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය රැකියාවක් කරන අපි ඔබතුමාලා දන්නවා පෞගිය කාලේ තමුන්නාන්සලා ඡන්ද කාලේ දුන්න රැකී රක්ෂා ඕන තරම් දාස් ගන්න. හැබැයි ඒ අය අප සාමාන්‍ය පෙළ උසස් පෙළ කරපු අය. මේ අය ගිහිල්ලා රෝහලක වැඩ කරන්නේ නැහැ. ඇයි ඒ? ඒ අය කල්පනා කරනවා අපිට මට අප සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙච්ච කෙනෙක් මම අප උසස් පෙළෙන් සමත් වෙච්ච කෙනෙක්. මන් දැන් මොකටද ගිහිල්ලා මේ මෙතන වැඩ කරන්නේ? හැබැයි කරන වැඩේ ඉස්පිරිතාලයකට දැම්මත් අතු ගන්න දැම්මත් ඒගොල්ලෝ කල්පනා කරා මම අතු ගන්න එන්න ඕනේ කෙනෙක් නෙමෙයි. හැබැයි මම අතු ගන්න දාලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාවලිය පඩිය ගෙව්වට වැඩේ කරන්නේ නැහැ. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරා හොඳම දේ පල්ලෙහා දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක් සමෘද්ධිලාභී හෝ සමෘද්ධිලාභීන් බවට පත් විය හැකි සුසුකම් තියෙන පවුලකට මේ රැකියාව ලබලා දුන්නොත් ඒ යන අහිංසක පුද්ගලයා ගිහලා ඇත්ත වශයෙන් ඔහුට අතු ගන්න හැර වෙන විකල්පයක් නැහැ ඔහුට. මොකද ඔහු ඉතාම පල්ලෙහා දරිද්‍රතාවයෙන් පෙළ කෙනෙක්. දෙවනුව අප සාමාන්‍ය පෙළ විභාගය අසමත් කෙනෙක්. ඔහුට වෙන රජයේ රස්සාවක් ගන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඒ නිසා ඔහු ගිහලා කෙලින්ම මේ රැකියාව කරන්න පුළුවන් තැනකට මේක තල්ලු වෙලා තිබුණා. ඒ නිසා මෙයා තමයි අර පල්ලෙහා ඉන්න දරිද්‍රතාවයෙන් පෙළෙන ඉතාම අවම සුසුකම් තියෙන පවුල්වලට නැත්තම් දුප්පත් පවුල් වලට දෙන්න පුළුවන් ක්‍රියාදාම ඉදිරිපත් කල්පනා කරේ. ඒක තමයි අපි දාම ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා ඒ රැකී ආරක්ෂා ප්‍රමාණය දීලා නැවත මේ ආර්ථිකයට ගමේ ඉන්න අහිංසක දුප්පත් මිනිහට මාසෙට රුපියල් 25,000 අතර දෙන්න පුළුවන් විදිහේ වැඩ පිළික් සකස් කරන්න. ඒ වගේම අනික් කාරණය තමයි මම කියන්න කැමති විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය විශාල කඩාවැටීමක් තිබුණා මේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක. ඊට පස්සේ අද වෙනකොට සංචාරක ව්‍යාපාරය යම් ශක්තිමත් විදිහට ආපහු නැවත ගොඩ ගන්න පටන් ගන්න තිබුණත් මේ කොරෝනා වෛරසයත් එක්ක විශාල අර්බුදයකට නැවතත් මේක පත් වෙලා තිබෙනවා. නමුත් මේ ඉතාම ක්‍රමානුකූලව නැවත අපි ගන්න ඕන. මම කියන්න කැමති මේ රාජ්‍ය ආයෝජන දැන් ඔබතුමාලා මේ රජයේ ආදායම් මාර්ග වැඩි කිරීම තුළ රජයේ විශාල ආදායම් මාර්ග ප්‍රමාණයක් වැඩි වුණා, රජයේ ආදායම් වැඩි වුණා. හැබැයි මං අහන්න කැමති මේ රාජ්‍ය ආදායම් වැඩිවීමේ ප්‍රතිශතයට සාපේක්ෂව රජයේ ආයෝජන වැඩිලා තියෙනවා. ආදායම ගත්තා මිනිසුන්ගේ. හැබැයි බලන්න රාජ්‍ය ආයෝජන වලට මොකද වෙලා තියෙන්නේ කියලා. 2014 140යි රාජ්‍ය ආදායම 100% ගන්නක් විදියට. එතකොට 142.15 ඒක බහිනවා 135.2 2016 ඒක බහිනවා 135.8 ආපහු 2018 එක 132.5 2019 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසෙ වෙනකල් 131.5 මේ ගන්න ආදායමෙන් රාජ්‍ය ආයතන ප්‍රමාණය තීරණය වෙලා තිබෙනවා. එතකොට බලන්න 105.5 2005 තිබිච්ච එක දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 105.5 තිබුණු රාජ්‍ය ප්‍රාග්ධන වියදමේ රාජ්‍ය ආයෝජනය අඩු වෙලා තියෙනවා 4.3. මේක තමයි තත්ත්වය. එතකොට අත වශයෙන් මේ අපි ගත්ත ආදායම් ටික කොහටද ගියේ? රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් ආයෝජන වලට ඉදිරිපත් කරා නම් මේ ප්‍රශ්නේ මේ තරම් බරපතල වෙන්නේ නැහැ. එනිසා මේක විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. එනිසා මම කියන්න කැමතියි මේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොඩ ගන්න වැඩපිළිවෙලක් තමයි ඊළඟට ශක්තිමත් කරලා තියෙන්නේ. අනිත් එක විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශාල ප්‍රමාණ වැඩපිළිවෙලක් සකස් කරලා දැන් බලන්න මහා බැංකුව ඉදිරි මාස 3-4 තුන නැවත ආර්ථික ශක්තිමත් කරන්න ක්‍රමවේදයක් ආපහු නැවත පටන් ගන්න තියෙනවා. පොලි අනුපාතයේ 0.5කට අඩු කරා මහා බැංකුව. දැන් මේ ක්‍රියාදාමය සමස්ත බැංකු ක්‍රමයේ තුලට ක්‍රමානුකූලව ගලාගෙන යනවා. මේකත් එක්ක අලුතෙන් ණය ගන්න ප්‍රමාණය, ණය ගෙවන ප්‍රමාණය වල තියෙන ප්‍රශ්න, මේවා සියල්ල විසඳන වැඩපිළිවෙලක් තමයි එතුමා අද ආරම්භ කළා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන නැත්නම් අපිට රටට එන ආදායම් ආයෝජන ප්‍රමාණය. අපි උපාය මාර්ග සංවර්ධන පනත නැවත ගෙන එන වැඩපිළිවෙලකට දැන් සකස් කළා තියෙනවා. ඒ අනුව ආයෝජකයන් විශාල සාන සංඛ්‍යාවක් මේක තුල ගේන වැඩපිළිවෙලක් අපි සකස් කළා තිබෙනවා. විශේෂයෙන්ම අනෙක් රටවල සාපේක්ෂව ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයන් එක්ක රටේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වයන් ශක්තිමත් කිරීමට විශාල ආයෝජන ප්‍රමාණයක් රටට අවශ්‍යලා තියෙනවා කියලා අපි දන්නවා. දැන් බලන්න ආසියානු රටවලට පැමිණි ආයෝජන ප්‍රමාණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු ආසියානු කලාපයට පමණක් 2018 වර්ධනය වුණේ 139කින් නැත්නම් ඩොලර් බිලියන 512කින්. හැබැයි ඒකේදී දකුණු ආසියාවට ආවේ ඒ ඩොලර් බිලියන 512න් ඩොලර් බිලියන 52යි. ඒකෙන් ලංකාවට අවිලා තියෙන ඩොලර් බිලියන 2යි. ඒකෙන් අදහස් කරන්නේ බොහොම පැහැදිලිව මේ එන ආයෝජන වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි අද ලංකාවට අවිලා තියෙන්නේ. එතකොට මේක දකුණු ආසියාවට
කියන්නේ වැඩිය. තව විනාඩියකින් අවසන් කරනවා.
ඊට වැඩිය දැන් බලන්න අග්නිදිග ආසියාව සමග තියෙන තත්. දැන් අද අප්‍රියාණු කලාපයේ දැවැන්තම ආයෝජන කලාපේ බාට මේක පත් වෙමින් තිබෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අද ඒ අපිට හැප්පෙන්න තියෙන දකුණු ආසියාවේ රටවල් එක පමණක් නෙවෙයි දැන්. දැන් අග්නිදිග ආසියාවේ කොටස් එකක් විතරයි මේ අප්‍රිකානු මහද්වීපයේ තියෙන ඒ රටවල් සමගත් අපිට මේ සටන කරන්න සිද්ධලා තියෙන. ඒ නිසා තමයි අපි බලන්නේ පුළුවන් තරම් විශාල ප්‍රමාණයක ආයෝජන ලංකාවට ගෙන්නන්න පුළුවන් වැඩපිළිකට මේක සකස් කරන. ඒ සඳහා යම් සීමාන්තික හිරවීම් තිබිච්ච ඒවා අඩු කරමින් හැබැයි දේශීය නිෂ්පාදකයන් ශක්තිමත් කරන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි අර කිව්වා වගේ ලංකාවේ නිෂ්පාදන කෘෂිකාර්මික භෝග, ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය වෙන කරන්න පුළුවන් හඳුන්කූරු නැත්නම් කුඩාම කුඩා ව්‍යාපාරිකයෝ ගන්න පුළුවන් වැඩපිළිවෙල ශක්තිමත් කරනවා වගේම පිටරටින් එන ආයෝජකයන්ට ශක්තියක් දෙන වැඩපිළිවෙල මේක තුළ හදලා තියෙනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල තුළ නැවත ආයෝජන මණ්ඩලය ශක්තිමත් කරලා තියෙනවා. ඒකට ගන්න තියෙන ක්‍රියාමාර්ග ටික ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අරගෙන තියෙනවා. ඒ වගේ අපේ යන සංවර්ධන මණ්ඩලය ශක්තිමත් කරන වැඩපිළිවෙල. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන වැඩපිළිවෙල. මේ තුළ බලාපොරොත්තු වෙන්නේ අපි අත වශයෙන් මේ රටේ ආර්ථික වර්ධනයට ප්‍රගමණයට අවශ්‍ය කරන මූලික කාරණා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ කෙටි කාලීනව මේ ගන්නා වූ ක්‍රියාමාර්ග තුලින් අපේ ආර්ථිකය පවදුරටත් සංකෝචනීය වීම නැත්නම් හැකිලීම නැත්නම් මේ ආර්ථිකයට ශක්තිමන්තව එකතු වීමේ ප්‍රවණතාවයේ තිබිච්ච ව්‍යාපාරිකයන් මෙන් ඈත් වීම නැවත අපි ආපහු හයියක් දීලා ශක්තියක් දීලා ඕනෑම විදිහට ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ දිනවා. ඒ නිසා මේ ක්‍රියාවලියට අපි අපේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි කියන යෝජනාවත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සුජීව සේනසිං, ගරු ජෝන් අමරතුංග මන්ත්‍රීතුමා.
My submissions are regarding the value-added tax, which is referred to in the fifth resolution of in the order of the day. I would like to make the submission that some time ago, certain officials who were appointed to the tourism boards made remarks saying that the previous government did not do enough or anything to develop tourism. I want to refute that by saying that it was in 2018 that the largest number of tourists who came to Sri Lanka in the history of tourism, amounting to 2.33 million. 2015, after we took over, it was 1.7 million arrivals. 2016, it was 2.50 arrivals. 2018, as I mentioned, was 2.33. And with that, the total income that the country received was $4.3 billion, or $4,300 million. In April, it was 907 when the blast took place. Our aspirations to reach 2.5 million was blasted. So this is what I want to say, that the previous regime did a lot of excises in order to achieve this objective of getting the largest number of tourists into the country and bringing in a large amount of foreign exchange. For that, made great strides in promoting Sri Lanka both overseas and locally, resulting in receiving following accolades or recommendations from the international agencies. The Lonely Planet, the global authority on tourism and travel, announced Sri Lanka as the best global destination to travel in 2019. These are the recommendations which came from those international agencies. UK Travel also announced the best long-haul destination for family travel in 2018 was Sri Lanka. There's another recommendation. National Geographer Traveler also mentioned that Sri Lanka on the cool list of 2018. Virtuoso Luxon Report Australia mentioned among the five best popular destinations of Aussies to travel was one of it was Sri Lanka. So similarly, all these international agencies were recommending Sri Lanka to be the best place to visit in the year 2019. Very unfortunately, the blast took place that brought down the numbers. However, it ended up with nearly 2 million tourists with all the problems that we have to face. Now, I'll just mention very briefly, because I have very little time, the promotional programs that we have embarked on. Digital campaign launched with 3.5 million to five key markets such as India, China, UK, France, Germany, which gave ample publicity about the opportunities that are available in Sri Lanka. Then we launched a new logo, identity, So Sri Lanka. Then advertising campaign in the CNA concluded. Global promotional campaign to be launched in March. Unfortunately, we did, but we could not get the results due to the blast. Island escapes campaign mooted to promote Sri Lanka during the off-season months in collaboration with the airlines, hoteliers, travel agents in Sri Lanka. A lot of concessions were given to attract. In addition to the above participation in seven major travel fairs in the world and the SLTBA annual participation in other fairs, road shows and tourism. All these things have been suspended. How can you develop tourism? You have to allow the officials to go. The ministers must visit. 47 bloggers and 80 journalists from Europe, USA, Canada, UK and the rest of the world have hosted during the year of 2018. I mention this to say the amount of work that has been done, and as a result, the dividends that paid to Sri Lanka. The president is very keen to develop tourism. in his manifesto, he has very clearly stated that he hopes to bring it up, arrivals up to 10 million. Very good. I'm very much thankful to the President, because as a person who was associated with tourism, that he has a vision. And the fact that he wants to bring up the earnings up to 10 billion US dollars is very good. Sri Lanka is the best destination. Of course, you must have the country's situation known and make sure that there are no further attacks that will take place or viruses that have caused all this problem. I hope this will be controlled and contained. I must say, we should not give much publicity to say that there are virus victims in Sri Lanka. Every day I see it in the papers, I see it in the news media. When you do that, the people who want to come here also will not come. They will cancel their destination programs. Therefore, I would strongly urge the government to concentrate on tourism. This is the best bet for the economy. Without any imports, you are getting in your foreign exchange, and not only that, it creates enough employment on one side to the younger generation, to income
now,
to the
please.
Government and to the local producers.
Then our Sankaran Garu Antituma. Ilangate Garu TV Ekanayaka Emathuma.
Garu Sabhapathumani. 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත ප්‍රකාරව නෛතික අවශ්‍යතාවයන් සපුරාලීමේ ගැසට් නිවේදන 114 දක්වා යෝජනාවලියන් පිළිබඳව පනත් පිටුම්පතේ අදාළ කාරණා ගත්තාම සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති මාලාවත් සමග විශේෂයෙන් දේශීයත්වය අගෙමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් පිටරටින් ගේන ආනයන කරන අපේ රටේ වගා කළ හැකි අපේ රටේ ගොවින්ගේ ශක්තිය ගොඩනැගීම සඳහා මේ මහ පොළවේ නිර්මාණය කළ හැකි දේ පිළිබඳ පෞගිය රජය විශේෂයෙන් අපිට ශක්තිය ලබා දෙන්න පුළුවන් ඉතිහාසයේ ගොඩක් දේවල් පිටරටින් ගෙනාවා සරුංගල් විසක් කූඩු හඳුන් කූරු ඒ විතරක් නෙමෙයි බාණ්ඩ විදිහට ගත්තහම විශේෂයෙන් සාධික කරදමුන් කරාමුන් ඇති ගම්මිරිස් කහ වසාවාසි පුවක් සියඹලා උඳු බීජ ඇතුළු දේවල් ගෙනාව විතරක් නෙමෙයි විශේෂයෙන් වයම් පළාතේ අපේ පළාතේ විතරක් නෙමෙයි විශාල වශයෙන් තෙත් කලාපෙත් මධ්‍යම පළාතෙත් විශේෂයෙන් ඉඟුරු වගාව ඉතාමත් ප්‍රචලිත වුණා ඉඟුරු වගාව ප්‍රචලිත වීමත් එක්ක පසුගිය රජය ඉඟුරු ස්ප්‍රීට් ලංකාවට ගෙනාවා ඒකේ ඩයි එක ගෙනාවා ලංකාවට ඒත් එක්ක අත වශයෙන් රුපියල් 100කට දෙන්න බැරි මට්ටමට ඉඟුරු ගොවින්ගේ නිෂ්පාදනයේ වැටුණා සමහරු ගලවන් නැතුව හිටියා ඉඟුරු ඒ නිසා අද රජයක් විදිහට අපි තීන්දුව කළ තියෙනවා මේ වගේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ ශක්තිමත් කරලා ගොවින්ගේ අතට ආදායම් ලබන වැඩපිළිවෙලක් ගොවින්ගේ අතට ශක්තිමත් ආර්ථික දේහයක් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අපි කල්පනා කළා අපේ පළාතේ ගස්කොට වැටෙන සියඹලා පිටරටින් ගෙනාව කිව්වම අපි ලැජ්ජා වෙන්නට ඕනේ ඒ වගේ මේ ඒවත් එක්ක බෞද්ධ රටක් විදිහට අපි ඉතා හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් තිබුණා ගරු සභාපතිතුමනි හඳුන්කුරු නිෂ්පාදකයන්ට ඒකටත් පහර වැදුණා හඳුන්කුරු විදේශ රටවලින් ගෙනාව ඒ විතරක් නෙමෙයි ගමේ අපි අපේ පුංචි දරුවෝ හදපු සරුංගලේ විදේශ රටවලින් ගෙල්ලා විසක් කූඩු විදේශ රටවලින් ගෙල්ලා ඒවා මාකට් එකට දාන්න පටන් ගත්තා ඒ නිසා අපේ නිර්මාණ හැකියාව බොඳ වුණා ඒ විතරක් නෙමෙයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් විවිධ කාර්යයන් ක්‍රියාත්මක කිරීම නැවතුණා ඒ නැවතීමත් එක්ක තමයි මේ මම හිතන රජයේ විදියට අවශ්‍ය මෙවැනි වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් කාලීන බදු වැඩිකොට මේක සහනයක් ලබා දීමේ ක්‍රමවේදය මේත් එක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු සභාපතිතුමනි විශේෂයෙන් අපේ රටේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තාම අපේ මහපොළොවේ පැලවෙන්නේ නැති දෙයක් නැහැ. අපිට මතකයි අපේ ගම්වල කැකිරි ගෙඩියක් කපලා ඒක සුද්ධ කරලා එළියට දැම්මහම කුස්සියේ පැත්තේ කැකිරි පැලවෙනවා, වට්ටක්ක පැලවෙනවා, පුහුල් පැලවෙනවා. ඒවට පොහොර දාන්න, එහෙම නැත්නම් අලුතෙන් හදන්න ඕන. එහෙම පොළොවක් යුරෝපයේ මාස 6ක් ග්ලව්ස් දාගෙන සීතල ඉන්න රටවල් වගේ නෙමෙයි අපි අපේ මාස 12න් වගා කරන්න පුළුවන් යල කන්නේ මහ කන්නේ විතරක් නෙමෙයි මැද කන්නේකුත් පාවිච්චි කරලා වගා කරන්න පුළුවන් ප්‍රදේශයක්. ඒ නිසා මේකට ශක්තියක් ලබා දෙන්න බැරි වුණා. ඒ නිසා අපි මේ ගොවීන් විශේෂයෙන් වී ගොවීන් වගේම අනිකුත් ගොවීන් ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් මේත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ නව දැක්මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ නිසා මම හිතනවා මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රෙත් එක්ක ක්‍රියාත්මක කළාම අපි විශේෂයෙන් ආනයන අපනයන භෝග විවිධාංගනේ කරන්නේ පිළිබඳව කල්පනා කළොත් අපි රටේ ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ වගේම ආනයන අපනයන අංශේ, ඒ වගේම සුළු අපනයන භෝග, ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පහුගිය කාලයේ අත වශයෙන් කසලතේ ලංකාවට ගේද්දී මේ පිළිබඳ ලොකු වැඩපිළිවෙළක් රජයේ විදියට ලංකාව පිළිබඳ තිබුණු කීර්තිය විනාශ වුණා. ඒත් එක්ක ඒකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ලංකාවේ තිබුණු සිලොන් ටී කියන ට්‍රේඩ්මාක් එක ඒ ශක්තිය ලංකාවේ ශක්තිමත්ව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතනවා මේ නීති පනත් මගින් අපි රජයක් විදිහට බලාපොරොත්තු වෙන නව දැක්මක් තිරසාර ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළත් එක්ක විශේෂයෙන් මේ වී ගොවිතැනට අමතරව පොල් වගාවට අමතරව කෙහෙල් වගාවට අමතරව මේ සුළු අපනයන භෝග නිර්මාණයේදී නිෂ්පාදනයේදී උන්ට හොඳ විලක්. අපි දන්නවා ඉංග්‍රීසීන් ලංකාවට, පෘතුගීසීන් ලංකාවට, ලන්දේසීන් ලංකාවට ආවේ මේ කුළුබඩු ආකර්ෂණයත් එක්ක. ආසියාවේ ඉතාමත් ශක්තිමත් මේ කුළුබඩු වෙළඳපොළ විදිහට විශේෂයෙන් නාවිකින් ලංකාව හොයාගෙන ආවේ අපේ තිබුණු මේ කුළුබඩු වල තිබ අනන්‍යතාවය, මේකේ ගුණය, මේකේ වටිනාකම. අපි දන්නවා පෞගී ඉතිහාසයේ වියට්නාමෙන් ගම්මිරිස් ගෙනල්ලා ඉතාමත් බාල ගම්මිරිස් ගෙනල්ලා ලංකාවේ ගම්මිරිස්ට කලවම් කළා. ඒ වගේ වැඩපිළිවෙලක් මේ ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒකෙන් අපේ නම පිළිබඳ කීර්තිය, අපේ කුළුබඩු පිළිබඳව, අපේ විවිධ භෝග නිර්මාණයන් පිළිබඳව අපේ තිබුණු කීර්තිය නැති වුණා. ඒ නිසා මම හිතනවා මේ වගේ නීති
රෙගුලේෂන්
පදනම් කරගැනීම අපිට පුළුවන් වෙයි. නව දැක්මක් ඇති අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් බලාපොරොත්තු වෙන ඒ ගමේ ගොවියට ආදායමක් ලැබෙන, රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ශක්තියක් ලැබෙන ක්‍රියාදාමයක් මේ රෙගුලාසි වලින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කරන, මේක තමයි දැක්මක ආරම්භය. ඒ නිසා මම හිතනවා පෞගී ඉතිහාසයේ ආපු ඒ සියලුම අපේ ලංකාවේ නිෂ්පාදනය කළ හැකි දේවල්, අද උදාහරණයක් ගත්තොත් පාවහම් ලංකාවේ ලොකු කර්මාන්තයක් තිබුණා, ඒක විනාශ වුණා. ලංකාවේ පාවහම් කර්මාන්ත කරුවන් ඒවා වහන්න සිද්ධ වුණා පිටරටින් ඒවා ගෙනීමත් එක්ක. ඒ නිසා මේ වගේ තත්ත්වයන් තුළ සභාපතිතුමියනි මම හිතනවා අපිට පුළුවන් වෙයි මේ වගේ අනපනත් තුළත් එක්ක ආරම්භ නොකළ සුළු කර්මාන්ත කරුව ශක්තිමත් කරන්න, ආරම්භ නොකළ මේ විශේෂයෙන් ආයනයන භෝග නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් කුළුබඩු දැන් කුරුඳු වගේ දේවල් ගත්තහම කුරුඳු නිෂ්පාදනයේදී විශේෂයෙන් අද දකුණු ප්‍රදේශයේ විතරක් නෙමෙයි අපේ වයම් පළාතෙත් කුරුඳු භෝගය වගා කරන්න පටන් ගන්න දින පොල්ලතු ආශ්‍රිතව ඒක ලොකු ශක්තියක්. ඒකට වෙනම ක්‍රමවේදයක් කුරුඳු තැලීම සඳහා විවිධ ක්‍රමවේදයන් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරමින් ඒකට හොඳ වෙළඳ පොළක් ලෝකයේ තිබෙන නිසා ඒ විශේෂ ඖෂධීය ගුණයක් ශ්‍රී ලංකාවේ කුරුඳු වල තියෙන නිසා මම හිතනවා මේ සුළු අපනයන භෝග මට්ටමින් මේ කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා
අපි
මේ වැඩපිළිවෙළ සභාපතිතුමියනි ක්‍රියාත්මක කිරීම එක කාරණා රාශියක් මංගව තියෙන ගරු සභාපතිතුමියනි මේවට ගහපු සහන දුන්න ආකාරය ඒ පිළිබඳව සංඛ්‍යාලේඛන රාශියක් තිබෙනවා. මම ඒක සභාගත කරන්න කැමති ඒ සංඛ්‍යාලේඛන කාලය නොමැති නිසා මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සරවණ පවන් මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම මූලාසනයේ සඳහා මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න?
ජයවර්ධන මන්ත්‍රීමාගේ නම යෝජනා කරන්න.
ස්ථිර කරන්න. මූලාසනයේ සඳහා ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා පත් කරන්න.
හොන්ඩබල් සරණ පවන්.
තලමේ තංගම් උරුපිනදවර්කලේ இங்கு இந்த நாட்டின் வருமானத்தை கூட்டுவது பற்றி விவாதிக்கப்படுகிறது. அது உல்லாச பயணிகள் துறையாக இருந்தால் என்ன, அல்லது பயிற்சிகையாக இருந்தால் என்ன, எந்த வழியில் ஊக்குவிக்கலாம், அபிவிருத்தியை கூட்டலாம் என்பது பற்றி தான் எல்லோரும் கதைக்கின்றீர்கள், பேசுகின்றீர்கள். ஆனால் இந்த நாட்டில் ஒரு இனப்பிரச்சினை புரையோடி போயிருக்கின்றது. இதை பற்றி பேசுவார் எவரும் இல்லை. முக்கியமாக தற்போது வந்த புதிய ஜனாதிபதி எந்த வார்த்தைகளும் பேசவில்லை. அவருடைய இந்த செயற்பாடானது இந்த நாட்டில் அவருடைய ஒவ்வொரு செயற்பாடும் அபிவிருத்தி அடைந்தால் அதன் பின்பு இந்த பிரச்சனை தானாக முடிந்துவிடும் என்று அவருடைய கனவு கற்பனையில் இருக்கின்றார் என்றுதான் நான் சொல்லுவேன். நிச்சயமாக இனப்பிரச்சனையை தீர்க்காமல் இந்த நாடு அபிவிருத்தி அடையும் என்று எண்ணுவது மிக கடினமானது. அண்மை காலங்களில் அடுத்தடுத்து ஜனாதிபதி கோட்டபாய ராஜபக்ச அவர்கள் ஆற்றிய மூன்று உரைகள் தேசிய அளவிலும் சர்வதேச மட்டத்திலும் மிக ஆழமாக கவனத்தில் எடுக்கப்பட்டுள்ளன. ஜனாதிபதி அவர்கள் தனது பதவி ஏற்பின் போது ஆற்றிய உரை, நாடாளுமன்ற கூட்டத்தொடரை ஆரம்பித்து வைத்தபோது ஆற்றிய உரை, தேசிய தின வைபவத்தில் ஆற்றிய உரை என்பனவே அவையாகும். அவை ஜனாதிபதியின் கொள்கையையும் எதிர்கால வேலை திட்டங்களையும் மக்களின் முன்வைக்கும் ஒரு பிரகடனம் என்றே கொள்ள வேண்டியதாக உள்ளது. மூன்று உரைகளிலும் பொதுப்படையாக அவர் குறிப்பிட்ட ஒரு விடயம், அவர் தனக்கு வாக்களித்த மக்களுக்கு மட்டுமல்ல தனக்கு வாக்களிக்காத மக்களுக்கும் தானே ஜனாதிபதி என்ற வகையில் அனைவருக்கும் ஒரே மாதிரியாக சேவையாற்றப் போவதாக குறிப்பிட்டமையாகும். பெரும்பான்மையான தமிழ் முஸ்லீம் மக்கள் கோத்தபாய ராஜபக்ச அவர்களுக்கு வாக்களிக்கவில்லை என்பது உண்மைதான். அதற்கான காரணங்கள் நிறையவே உண்டு. கடந்த ஜனாதிபதி தேர்தலின் போதும் அதற்கு முன்பும் தமிழ் மக்களுக்கும் முஸ்லீம் மக்களுக்கும் எதிராக இனவாத சக்திகள் மேற்கொண்ட நடவடிக்கைகளும் அந்த சக்திகளே கோத்தபாயவின் வெற்றிக்கு இனவாத அடிப்படையில் முன்னின்று செயற்பட்டமையும் காரணமாக சிறுபான்மையினர் கோத்தபாய அவர்களின் மீது நம்பிக்கை வைக்க முடியவில்லை. எப்படி இருந்த போதிலும் இன்று தமிழ் முஸ்லீம் மக்கள் கோத்தபாய ராஜபக்ச அவர்களை ஜனாதிபதியாக ஏற்றுக்கொண்டுள்ள நிலையில் தங்கள் தேவைகள் தொடர்பாக அவரிடம் எதிர்பார்ப்புகளை கொண்டிருப்பது தவிர்க்க முடியாததாகும். ஜனாதிபதியின் உரைகளில் பாதுகாப்புக்கு முன்னுரிமை வழங்கப் போவதாகவும் அதையடுத்து பொருளாதார அபிவிருத்தியில் அக்கறை செலுத்தப் போவதாகவும் தெரிவிக்கப்பட்டிருக்கின்றது. அதேவேளையில் அவர் அபிவிருத்தியை மேற்கொள்வதன் மூலம் இனப்பிரச்சினை உட்பட தமிழ் மக்கள் முகங்கொடுக்கும் பிரச்சனைகளுக்கு தீர்வு கண்டுவிடலாம் என்ற கருத்து வெளிப்படும் வகையில் அவரது உரைகளில் ஒரு தோணி தென்பட்டதை அவதானிக்க முடிந்தது. நாம் அபிவிருத்திக்கு விரோதமானவர்கள் அல்ல, போரினால் பாதிக்கப்பட்டவர்கள் என்ற வகையில் நாட்டின் ஏனைய மக்களுக்கு தேவைப்படும் அபிவிருத்தியை விட எங்களுக்கு தேவையான அபிவிருத்தி வேறுபட்டது. உயர்ந்த கட்டிடங்களும் அகன்ற வீதிகளும் உல்லாச விடுதிகளும் ஆடம்பர மாளிகைகளும் ஏற்படுத்தக்கூடிய அபிவிருத்திகளும் அது மக்களை சென்றடையும் என்பதை கூறிவிட முடியாது. இராணுவத்தினரால் கைப்பற்றப்பட்டுள்ள எமது மீன்பிடி மையங்களும் விவசாய நிலங்களும் விடுவிக்கப்படுவதன் மூலம் நாம் சுயமாக தொழில் செய்து அபிவிருத்தியை முன்கொண்டு செல்லும் வாய்ப்புகளை உருவாக்க முடியும். அபிவிருத்தியை மேம்படுத்தக்கூடிய இளைய தலைமுறையினரில் ஒரு பகுதியினரின் உழைப்பு சக்தி அவர்கள் காணாமலாக்கப்பட்டதன் மூலமும் அரசியல் கைதிகள் என்ற போரில் தடுத்து வைக்கப்பட்டிருப்பதன் மூலமும் முடக்கப்பட்டுள்ளன என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். எமது பாரம்பரிய ஆலயங்கள் தொல்பொருள் திணைக்களத்தினாலும் சில பௌத்த மதவரி கொண்ட குழுக்களாலும் ஆக்கிரமிக்கப்படும் போது எமது ஆன்மீக வாழ்வு சீர்குலைக்கப்படுகிறது. அதன் காரணமாக விரக்தியடையும் எமது மக்கள் விசுவாசமாக அபிவிருத்தியில் ஈடுபடும் நிலை தடுக்கப்படுகிறது. அதாவது
அபிவிருத்தி என்பது எந்த உருவத்தில் வந்தாலும் சரி, நாம் உரிமையிழந்த மக்களாக இருக்கும் வரை அந்த அபிவிருத்தியின் பலன்கள் எம்மை வந்தடையப் போவதில்லை என்பது உணர்ந்து கொள்ளப்பட வேண்டும். எனவே ஜனாதிபதியின் உரையில் இனப்பிரச்சினை தொடர்பாகவும் தமிழ் முஸ்லீம் மக்கள் மீது மேற்கொள்ளப்படும் இன ஒடுக்குமுறை நடவடிக்கைகள் முடிவுக்கு கொண்டுவரப்படுவது பற்றி எந்த ஒரு விடயமும் முன்வைக்கப்படாமலேயே அபிவிருத்தி பற்றியும் பாதுகாப்பு பற்றியுமே பேசப்படுகிறது. பயங்கரவாதத்தை பற்றி பேசப்படும் அளவிற்கு பயங்கரவாதத்தை உருவாக்கும் மூல காரணிகளை களைவது பற்றி எதுவுமே பேசப்படவில்லை. தேர்தலுக்கு முன்னைய நாட்களில் தமிழ் முஸ்லீம் மக்களின் வாக்கள் இல்லாமலேயே தன்னால் வெற்றி பெற முடியும் என்று ஜனாதிபதி கூறியதாக சில செய்திகள் வெளிவந்தன. இந்நிலையில் அவரது உரைகளில் தமிழ் மக்களின் அடிப்படை பிரச்சினைகள் பற்றி கவனத்தில் எடுக்கப்படாமை முன்னைய கருத்தின் தொடர்ச்சியோ என்று எண்ண வேண்டியுள்ளது. இவ்வாறே ஜனாதிபதியும் அவரின் தலைமையில் உள்ள ஆட்சிப்பீடமும் தமிழ் மக்களையும் அவர்களின் அபிலாஷைகளையும் புறந்தள்ளி அரசியல் செய்வார்களாக இருந்தால் ஏற்கனவே அவர்களுக்கும் தமிழ் மக்களுக்கும் இடையே உள்ள இடைவெளி மேலும் மேலும் விரிவடைந்து செல்வதை தவிர்க்க முடியாது என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகிறேன். எனவே சிங்கள மக்கள் அனுபவிக்கும் அதே உரிமைகளை தமிழ் மக்களும் அனுபவிக்கக்கூடிய ஒரு வாய்ப்பு வசதியை ஏற்படுத்துவதன் மூலம் ஜனாதிபதி 70 வருடங்களாக பொறியோடி போயிருக்கும் இனப்பிரச்சினைக்கு தீர்வு காண வேண்டும் என்ற தமிழ் மக்களின் சார்பில் கேட்டுக் கொள்கின்றேன். இன்று வடக்கு மாகாணத்தின் அனைத்து மாவட்ட செயலர்களையும் அவசரமாக மாற்றுவதற்கு இந்த அரசாங்கம் முன்னெடுப்புகளை நகர்த்தியுள்ளது. 2 மாவட்ட செயலர்கள் ஏற்கனவே மாற்றப்பட்டு அவர்களுக்கு பதிலாக 2 நியமிக்கப்பட்டனர். அவர்களில் 1 சிங்களவர். இவ்வாறு இருக்கையில் ஏனையவர்களையும் கூண்டோடு மாற்றும் செயற்பாடானது தேர்தல்களை இலக்கு வைத்த நகர்வென்றே இதனை நாம் சந்தேகிக்க வேண்டியுள்ளது. பொது தேர்தல் நெருங்க உள்ள நிலையில் இந்த மாவட்ட செயலர்களின் மாற்றமானது தேர்தல் வெற்றியை இலக்கு வைத்து பொம்மை அரசாங்கம் ஒன்றை நடத்துவதற்கான அரசின் திட்டமிட்ட நடவடிக்கையாகவே கொள்ள வேண்டியுள்ளது. இதன் மூலம் தமக்கான வாக்கு வங்கியை பலவந்தமாக உருவாக்கவும் தான் நினைத்தபடி வடக்கு மாகாணத்தை ஆட்டி வைக்கலாம் என இந்த அரசு எண்ணுகின்றது. இந்த அடக்குமுறைகளை தமிழ் மக்கள் கவனித்துக் கொண்டுதான் உள்ளனர். நிச்சயமாக எதிர்வரும் பொது தேர்தலில் அவர்கள் ஓரணியில் திரளத்தான் போகிறார்கள். ஒற்றுமைக்கு தேவை பொது எதிரி என்பது இயற்கையின் நியதி. அது எமக்கு விதிவிலக்கல்ல. இந்த அரசின் அடக்குமுறைகளையும் அழுத்தங்களையும் தாங்கி தாங்கி இனிமேலும் முடியாது என்ற நிலையில் தமிழ் மக்கள் உள்ளனர். அவர்கள் எதிர்வரும் தேர்தலில் ஓரணியில் திரளும் போது கடந்த ஜனாதிபதி தேர்தலை விட மேலும் சிறப்பானதொரு பாடத்தை நீங்கள் விளங்கிக் கொள்வீர்கள். கூட்டமைப்பின் இமாலய வெற்றி உங்களுக்கு சிம்ம சொப்பனமாக இருக்கும். உங்களாட்சியில் தமிழர்களின் மீது அளவற்ற அடக்குமுறைகள் தற்போதும் வலிந்து திணிக்கப்படுகின்றன என்பதற்கு சர்வதேசத்துக்கு தேவைப்படும் சாட்சியாகவும் அது அமையும். கூட்டமைப்பு 22 ஆசனங்களையும் பெறுவதற்கு பாடுபடும். இந்த அரசுக்கு தமிழ் மக்கள் சார்பில் நன்றிதான் சொல்ல வேண்டும். இந்த அரசு ஒன்றை விளங்கிக் கொள்ள வேண்டும். அடக்குமுறைகள் அதிகரிக்கும் ஒவ்வொரு கணமும் அதை உடைத்தெறியும் ஓர்மம் இயல்பாகவே மனிதர்களுக்கு உண்டு. அந்த ஓர்மம் தமிழர்களுக்கு இன்னும் அதிகமாகவே உள்ளது. நீங்கள் என்னதான் எம்மீது இப்படியான திணிப்புகளை மேற்கொண்டாலும் எவ்விதத்திலும் அரசுக்கு பயனளிக்கப் போவதில்லை என்பதே திண்ணம். நாங்கள் எல்லோரும் எங்களுடைய நிலை பற்றி தொடர்ச்சியாக பேசிக்கொண்டே இருக்கின்றோம். ஆனால் தற்போது அமைந்திருக்கும் அரசாங்கம் இம்மியளவும் செவிசாய்க்கவில்லை, செவிமடுக்கவில்லை. கடந்த 2009 முதல் ஜனாதிபதி ராஜபக்ச அவர்கள் எந்த விடயத்தை செய்தாலும் அவர் தமிழ் தேசிய கூட்டமைப்பை அழைக்கவும் இல்லை, பேசவும் இல்லை. அதே நிலை மீண்டும் திரும்பவும் தொடர்கின்றது. நாங்களும் இந்நாட்டு மக்கள் தான். நீங்க சொல்கின்றீர்கள் எல்லா விதமான சட்ட திட்டங்களுக்கும் நாங்கள் கட்டுப்பட்டுத்தான் இங்கே எங்களுடைய ஒவ்வொரு விடயத்தையும் செய்து கொண்டிருக்கிறோம். அப்படி இருக்கும் போதும் அதற்கப்பாலும் நாங்கள் உங்களோட எத்தனையோ விடயங்களில் ஒத்துழைத்தோம். ஆனால் நீங்கள் எங்களை புறக்கணிக்கின்றீர்கள். தமிழ் மக்களை புறக்கணிப்பது மாத்திரமல்ல, அவர்களை நீங்கள் இரண்டாந்திர பிரஜைகளாக எண்ணிக்கொண்டிருக்கின்றீர்கள் என்று கூறிக்கொண்டு அமைகின்றேன். நன்றி.
தேங்க்யூ.